විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ ප්‍රසන්න රණතුංග මැතිතුමා නිරෝෂන් පෙරමන්තිතුමාගෙන් පටන් ගන්න හදන්නේ.
ගරු කථානායකතුමනි, අද දිනේදී අපි අයවැය පිළිබඳව විවාද කරනකොට මේ රට
ඔඩර් ප්ලීස් රට ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෙයාර්.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද අපි අයවැය ගැන විවාද කරනකොට මේ රට බංකොලොත් රටක් බවට පත්වෙලා තියෙනවා. අද උද්ධමනය මේ රටේ මිනිස්සුන්ට දරාගණ්ඩ බැරි විදියට අද වැඩි වෙලා තියෙනවා. අද මේ රටේ පොලි අනුපාතය, මේ රටේ සාමාන්‍ය ජනතාව, ඒ වගේම මේ රටේ ව්‍යාපාර පන්තිය අද මුළුමනින්ම නැති කරලා දාලා තියෙනවා. අද වෙනකොට අපේ රටේ රුපියල විනාශ වෙලා තියෙනවා. අද රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නට අද ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේ පොහොට්ටු ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ව කණ්ඩ නැති තත්ත්වයට අද දමලා තියෙනවා. අපි දැක්කා එදා පෝර තහනම හින්දා මේ රටේ ඉතිහාසයේ ඉඳලම තිබුණු ඒ කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා විනාශ කිරීමේ තත්ත්වයට පත් කර. ඒ වගේම භූමිතෙල් ඒ මිල වැඩිවීම හින්දා, ඒ වගේම අනිකුත් තාම්පන්න වැඩිවීම හින්දා මේ රටේ ධීවර ජනතාව නැත්තටම නැති කරන්නට මේ ආණ්ඩුව කටයුතු කර. ඒ වගේම අලුත්ම දේ තමයි බදු පිට බදු ගහලා මේ රටේ ව්‍යාපාරිකයව සදහටම හාන්සි කරන වැඩපිළිවෙලක් දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා යනවා. මේ ආර්ථික අර්බුදය හැදුව එවකට ජනාධිපතිතුමා, එවකට අගමැතිතුමා, මුදල් ඇමති, ඒ හිටිය මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් අද කිසිම නීතියක් ක්‍රියාත්මක නොකර අද ඒගොල්ලන් ඒ තනතුරු වලින් ගිහිල්ලත් ගෙවල් වල ඒගොල්ලන් ඉන්නවා කිසිම දෙයක් මේ නැති හා සමානව. මේ පාර්ලිමේන්තුව ඒ ජනාධිපතිතුමා ඇතුළේ නිලධාරීන් මේක කරනකොට බලන් හිටියා. මේ පාර්ලිමේන්තුව අත උස්සලා 20 වෙනි සංශෝධනය සම්මත කරලා ඒ පිරිසට රැකවරණය දීලා තමයි මේ ආර්ථික ඝාතනය ක්‍රියාත්මක කරේ. නමුත් අද මොනවද කරන්නේ? මේ රටේ ආර්ථිකය ඝාතනය කරලා අද හිටපු මහබැංකුව අධිපතිතුමා ගිහිල්ලා පොතක් ලියනවා ආර්ථික ඝාතකයන් මැද. එතුමා ආර්ථික ඝාතකයන් මැද නම් මේ රටේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා අපිට මේ වෙලාවේ ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ පොත ලියලා අපිට රුපියල් 2500ක් අරගෙන මේක ඒගොල්ලන් කරේ කොහොමද කියලා ඒක කියාගෙන අපිට බලන්න කියලා තමයි මේගොල්ලන්ගේ ඒ තත්ත්වය කියන්නේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම මේ රජ ආර්ථික විනාශ කිරීම සම්බන්ධව සම්පූර්ණ වගකීම ගන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ඒ වගේම මේ අයවැය මේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරත් මේ අයවැය සම්මත කරන්නේ මේ පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු පිරිසක්. එතකොට මේක පොහොට්ටුවේ අයවැය, මේ පොහොට්ටුවේ අයවැය තුලින් මේ රටට අවශ්‍ය ආර්ථික වෙනස්කම් අද කරන්න බැරි වෙලා තියෙනවා. මේ අයවැය ලේඛනයේ කොච්චර සුන්දර වචන තිබුණත්, ඒ වගේම දැන් මාස ගානක ඉස්සරේලා අතුරු අයවැයේ සුන්දර වචන තිබුණත් මේ පාර්ලිමේන්තුව හරහා මේ රටේ නියම ආර්ථික වැඩපිළිවෙළක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑයි කියලා මේ රටේ ජනතාව හොඳටම දන්නවා. අද බලන්න අද ඉදිරිපත් කළා තියෙනවා මුළු ආදායම මේ අයවැයෙන් රුපියල් බිලියන 3415ක් මේගොල්ලන් අපේක්ෂා කරනවායි කියලා. වියදම රුපියල් බිලියන 5819යි. එතකොට හිගිය රුපියල් බිලියන 2404යි. එතකොට ඉතිහාසය ගත්තහම ඔය මුදල් අමාත්‍යාංශයෙන් හදන අයවැයෙන් කවදාවත් ඔය අපේක්ෂිත ආදායම මේ රටට ඇවිල්ලා තියෙනවද? හැමදාම ඉතාම ඉහළ අපේක්ෂිත ආදායමක් පෙන්නලා අයවැයෙන් විශාල මුදලක් වියදම් කරලා අපේ රට ණයකාරයෙක් බවට පත් කරන ඉතිහාසයක් තමයි මේ රටේ තියෙන්නේ. අද අයවැයෙන් කියන ආදායම එකතු කරගන්න හරියට බදු යාන්ත්‍රණයක් තියනවාද? අද බදු යාන්ත්‍රණයක් නැහැ. අද කළු සල්ලි ආර්ථිකයේ අද වැජබෙන ඒ පිරිසට අද ඕනම තරම් ඒ බදු දැලෙන් රිංගලයන්ට අද ඕන තරම් ඉඩ දීලා තියෙනවා. බලන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න පංගුවන් මන්ත්‍රීවරු, ඒ මන්ත්‍රීවරු දේශපාලනයට ආවේ බයිසිකලෙන්. දේශපාලනයට බයිසිකලෙන් ඇවිල්ලා අද යන්නේ ප්‍රාඩෝ එකෙක්. එදා කුලිගෙවල් වල හිටපු මන්ත්‍රීවරු අද මන්දිර පමණක් නෙමෙයි, අද හෝටල්, අද අනිත් දේවල්, අද විශාල ලෙස ධනය එකතු කරමින් අද මේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම බැංකුවේ රුපියල් 1000ක් තියලා දේශපාලනයට ආපු කෙනා අද පිටරට බැංකුවල වෙන විදේශ මුදල් වලින් අද කෝටි ගණනක් අද තැන්පත් කරලා අද ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි කියනවා එදා රට බංකොලොත් කරපු කට්ටියට අද මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්. ඔබතුමාම ඉඳගන්න තියෙන ওই පුටුවේ වතුර හලාපු, ඔය මයික් කඩපු, ඔය මිරිස්කුඩු ගහපු ඒ සියලුම පුද්ගලයෝ අද මේ ආණ්ඩුවේ අමාත්‍යවරු. ඉතින් ඒ හින්දා එහෙම නීතියක් ක්‍රියාත්මක නොකර එහෙම විශේෂයෙන්ම අපේ රට විනාශ කරපු කට්ටිය මේ අමාත්‍ය ධූරයේ ඉඳගෙන මේ රට හදයිද කියලා, මේ රට විශ්වාස කරනවද නැද්ද කියලා අද අහලා බලන්න. ඒ වගේම මේක අපි බලාපොරොත්තු වුණා මේ අයවැය මගින් මේ නාස්තිකාර වියදම් මේකෙන් අඩු කරයි කියලා. නමුත් අද වෙනකොට මේ නාස්තිකාර වියදම් අද අඩු කරලා නැහැ. අද වෙනකොට ඔබතුමාලා විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන තවත් ඇමතිවරු දැන් පැටව ගහනවලු තව ඉස්සරහට. ඒ අමාත්‍යවරු පත් කරගෙන ඒ වරප්‍රසාද දීලා ඔබතුමාලාගේ මේ පාර්ලිමේන්තු බහුතරය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න තමයි ඕගොල්ලන් කටයුතු කරන්නේ. ඒ රාජ්‍ය අංශේ ප්‍රතිසංස්කරණ මොනවත් අද මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අද ලක්ෂ 16ක් ඉන්න රාජ්‍ය සේවකයව හරියට ස්ථානගත කරලා අද මේ රටේ ආර්ථිකයට වැඩපිල්ලක් හදලා තියෙනවා. අද ජනතාවට රජයේ කාර්යාලයකට ගිහිල්ලා අද හරියට වැඩක් කරගන්න පුළුවන් වැඩපිල්ලක් ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙනවා. අඩුම තරමේ මේ රටේ ඉඩන් නඩුවක් කියන්න ගියාම අවුරුදු 40ක් විතර යනවා, පරම්පරා ගණනක් යනවා. අඩුතරමේ එහෙම දෙයක්වත් අඩුතරමේ අවුරුදු 10කින් 20කින්වත් ඒ නඩුවක් කියන එක අඩු කරන්න ඔබතුමාලට වැඩපිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ පාඩු ලබන ව්‍යාපාර, මේ පාඩු ලබන ව්‍යාපාර ශ්‍රී ලංකන් ගුවන් සේවය. එදා ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයේ එදා පන්නා දමලා ඒකට දේශපාලන පත්වීම් දාලා ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ කරේ රාජපක්ෂවරු. අද වෙනකොට මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මං හිතන්නේ ප්ලේන් එකකට ඉන්නවා මගින්ට වඩා ඒ කරන සේවකයෝ. ඉතින් ඒ හින්දා ඒවා වෙනස් කරන වැඩපිළිලක් අතුරු අයවැයත් මතක් කරාට මේ අයවැයෙන් හරියට ඒක පෙන්නලා නැහැ. ඒ වගේම තෙල් සංස්ථාව, ඒ වගේම විදුලිවල මණ්ඩලය වැනි ඉතාම පාඩු ලබන ආයතන ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න නැතුව අද මේ අයවැයෙන් මොනවද අද යෝජනා කරන්නේ? අද යෝජනා කරනවා ටෙලිකොම් ආයතනය විකුණන්න. දැන් ටෙලිකොම් ආයතනය අපි දන්නවා පසුගිය මාස 6ට රුපියල් බිලියන 7.2ක ලාභයක් තිබුණා. ඒ වගේම මොනවද රක්ෂණ සංස්ථාවට කරන්නේ? රක්ෂණ සංස්ථාවත් විකුණන්න අද මේ අයවැයෙන් යෝජනා කරන. පසුගිය මාස 6ේ රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 7.7කට ලාභයක් තිබුණා. එතකොට පාඩු ලබන ආයතන කිසිවක් කරන්නේ නැතුව පාඩු ලබන ආයතන තියාගෙන අද ලාභ ලබන ආයතන අද විකුණන්න අද මේ අයවැයෙන් ඔබතුමාලා යෝජනා කරන. මොකද්ද ඔයගලන්ගේ ආර්ථික වැඩපිළිවෙල? ඉතින් ඒ හින්දා අපි කියනවා වහාම මේ ගජ මිතුරන්ට සලකන මේ වැඩපිළිවෙල නතර කරලා අපේ රටේ ජනතාව මේ ආර්ථික විනාශයෙන් බේරගන්න වැඩපිළිවෙල ඔබතුමාලා වහම ක්‍රියාත්මක කරන්න. නැත්නම් ඔබතුමාලත් යන්නේ එදා බංකොලොත් තුන පාරේ කියලා අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. මේ රටේ මේ වෙනකොට රාජ්‍ය ව්‍යාපාර තියෙනවා 527ක්. ඔබතුමාලා පුළුවන් නම් නැගිටලා කියන්න වෙන මොන රටේද තියෙන්නේ කියලා ඔය තරම් ආයතන. ඒවා බහුමයක්ම අද පාඩු ලබන ඒ වගේම දේශපාලඥයන්ට ඒ වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් විදියට ඔබතුමාලා ඒක පරිවර්තනය කරලා තියෙනවා. අඩු තරමේ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය ගිණුම් කාරක සභාව කෝප් සභාව වැනි දේවල් වලින්වත් ඔය හොරගන් ටික නතර කරන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒවත් සුදු අලි විතරයි. ඒවත් කතාපෙත්ත විතරයි. ඔබතුමාලා ඒවා වார்த்தාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා නිකම්ම පුස්සල්ලන විදියට ඔබතුමාලා ඒවා දාලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක මෙතන කතා බහක් ගියා මේ ළමයිගේ ඒ පාසල් උපකරණ අද විශාල වශයෙන් අද ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේක තමයි ප්‍රශ්නේ. දැන් මුදල් අමාත්‍යංශයෙන් වார்த்தාවක් දෙනවා අමාත්‍යවරයාට මෙහෙම වැඩි උන්නේ නැහැ කියලා. හද දෙයියනේ මේ ප්‍රායෝගිකව මුදල් අමාත්‍යංශයේ මේ රටේ වෙන දේවල් දන්නේ නැහැ කියලා මේ තරම් උදාහරණයක් තියෙනවද? මේ රටේ සියලු දෙනාම දන්නවා මේවා වැඩි වෙලයි කියලා. නමුත් මුදල් අමාත්‍යංශය කියනවා මේවා වැඩි වෙලා නැහැ කියලා. ඒ මුදල් අමාත්‍යංශම තමයි මේ අපේ අමාත්‍යවරුන්ට උපදෙස් දෙන්නේ මේ විදියට මේ අයවැය හදන්න කියලා. ඉතින් මේක ප්‍රායෝගික නැති අයවැයක්. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ ආසියාවේ වැඩිම නිෂ්පාදනයක් තියෙන වැඩිම නිෂ්පාදන වියදමක් තියෙන රටක් හැටියට අපි ශ්‍රී ලංකාව නම් වෙලා තියෙනවා. අපිට වඩා නිෂ්පාදන වියදම අඩුයි ඉන්දියාවේ. අපිට වඩා නිෂ්පාදන වියදම අඩුයි චීනයේ, මැලේසියාවේ, තායිලන්තේ. ඒ රටවල් වල නිෂ්පාදන වියදම අඩුයි. ඒක හොයන්න නැතුව ඒවලට විසඳුම් දෙන්න නැතුව අද ඔබතුමාලා මේ දේශීය කර්මාන්ත ඒව ආරක්ෂාව කරනවායි කියලා ඔබතුමාලා බදු ගහලා මේ රටේ ජනතාවට ගණ්ඩ තියෙන බදු ටිකත් අද විශාල මිලකට අද වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබතුමාලා අවධානය යොමු කරන්න හරි ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන. මොකද අපි දැක්ක මේ නිෂ්පාදන වියදම මේක විශාල වශයෙන් වැඩි වෙලා තියෙන්නේ මේ රටේ හරියට ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතාව මැනීමේ එක දණ්ඩක් තමයි ඊස් ඔෆ් ඩුයින් බිස්නස්. එතකොට ඊස් ඔෆ් ඩුයින් බිස්නස් එක බලලා තමයි මේ රටට විදේශ ආයෝජකයෙක් එන්නේ. ඒක බලලා තමයි මේ රටේ දේශීය ආයෝජකයෝ කොහොමද මේ රටේ නිෂ්පාදනය කරලා අපිට තරගකාරීව ලෝකෙට ගිහිල්ලා විකුණන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ. නමුත් අද වෙනකොට රටවල් 190කින් අපි 99 වෙනි ස්ථානයේ තමයි අපි ඉන්නේ. අපි දැක්ක 2014 වෙනකොට අපි 100 රටවල් 190කින් 112 වෙනි ස්ථානයේ තමයි මේ ease of doing business එකේ හිටියේ. ඒක 2019 වෙනකොට අපි 99 වෙනි ස්ථානට අපි ඒක ගෙනාවා. නමුත් අද වෙනකොටත් ඒ 99 වෙනි ස්ථානේ අද මෙතන හිර වෙලා තියෙනවා. එතකොට අද අපිත් එක්ක තරඟ කරන ඒ වගේම අපේ ජනගහනයට වඩා විශාල ජනගහනයක් එන්න ඉන්දියාව අද ease of doing business ඒ ඉන්ඩෙක්ස් එකේ 63 වෙනි ස්ථානේ ඉන්නේ. එතකොට විදේශ ආයෝජකෙක් ඉන්දියාවටද යන්න ඕනේ නැත්නම් ලංකාවටද එන්න ඕනේ? ඒක ඉතාම පැහැදිලි. ඉතින් ඒ විදේශ ආයෝජනය අද ඉන්දියාවට ගලන් යනවා. බලන්න අපි තරඟ කරන්න ඕනේ චීනය. අද චීනය අද ease of doing business එකේ 31 වෙනි ස්ථානේ ඉන්නේ. ඒ වගේම තමයි අපේ අසල්වැසි තරඟකාරී රටවල් මැලේසියාව ගත්තත්, තායිලන්තේ ගත්තත්, අනිත් රටවල් ගත්තත් ඒ ඔක්කොම අපිට වඩා ඉතාම කාර්යක්ෂම ආර්ථිකයක් තියෙන රටවල් බවට අද පරිවර්තනය වෙලා. ඒගොල්ල යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය පිළිබඳව ඒ පාර්ලිමේන්තුව ඒවා නිවැරදි කරනවා. අද මේ පාර්ලිමේන්තුව ඒවා නිවැරදි කරන්නේ නැහැ. අද මේ රටේ පාර්ලිමේන්තුව තියෙන්නේ, අද මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනස තියෙන්නේ අද කොහොමද ජනාධිපතිතුමාට වැඳලා අද කොහොමද ඇමතිකමක් ගන්න කියලා. අද කොහොමද ඇමතිකමක් අරගෙන අද කොහොමද අද ටෙන්ඩර් වලින් අද කොහොමද හොරගම් කරන්න කියලා තමයි අද ඔළුවේ තියෙන්නේ. ඒ කළු ආර්ථික ඒ සල්ලි අද කොහෙද හංගන්නේ කියලා තමයි අද අමාත්‍යවරුන්ගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් එහෙම සිස්ටම් චේන්ජ් එකක් අද අරගලය අද ඉල්ලුවත් අද තරුණ තරුණියෝ ඒක ඉල්ලුවත් ඔබතුමාල ඒක දෙන්න නැතුව අද සුපුරුදු පාරෙම ඕගලන් අද යන්න පටන් අරන් තියෙනවා. ඒ හින්දා අපිට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා මේ අයවැයෙන් තරුණ පරපුරේ අපේක්ෂා ගැන කතා කරත් අද මේ
අයවැයෙන් මිනිත්තු තුනක කාලයක්
තියෙනවා. ඔබතුමාලා ඒ තරුණ පරපුරේ අපේක්ෂාව අද බිඳ දමලා තියෙනවා. ඔබතුමාලා බදු වැඩි කරලා අද ඒ තරුණ වෘත්තිකයන්ට මේ රට හැරදාලා වෙන රටවල් වල පුරවැසිභාවය ගන්න තැනට අද ඔබතුමාලා තල්ලු කරලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා අරගලයට ඔබ ඇහුම්කන් දීලා නැහැ. ඔබ වෙනස් වෙලා නැහැ. ඔබ 20 වෙනි සංශෝධනය කරපු පාර්ලිමේන්තුවම තමයි අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ඒ වගේම ධීවරයන්ට ඔබතුමාලා විශාල ලෙස බදු වැඩි කරලා භූමි තෙල් වැඩි කරලා අද වෙනකොට ඒ අහිංසක ධීවර ජනතාවට අද විනාශයට ඔබතුමාලා පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් වෙනකොටත් ඔබතුමාලා පොහොර ඒ දෙන්නතුව විනාශ කරපු කෘෂිකර්මය අද වෙනකොටත් පොහොර ටික අද ඉතාම අඩු බරකට ගෙනෙල්ලා අද තවත් ගොවියට ගහන තත්වයට අද ඔබතුමාලා පත් වෙලා තියෙනවා. ඒ වගේම රට රැකියා කරන අපේ විදේශ ශ්‍රමිකයන් ගැන මොන කතාද අද ඔබතුමාලා උත්තර දුන්න ආකාරයේ ඔබතුමාලට කිසිම වැඩක් නැහැ. මේ මිනිස්සු හිටියත් නැතත් මේ මිනිස්සු මැරුණත් එකයි. මොකද අපි දැක්කා කොවිඩ් කාලේ මේ රටේට මුදල් ගේන ඒ විදේශ රැකියා ඒ අපේ ඒ අක්කලාට නංගිලාට ඒ අම්මලාට ඒ වගේම ඒ සහෝදරයන්ට ඔබතුමාලා කොවිඩ් අතරේ ඒ විදේශ රැකියා කරන කට්ටියකින් ගසා කාලා ඒකනොත් මුදල් හම්බ කරන ජාවරමක් තමයි ඔබතුමාලා කරේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ අතුරු අයවැය තුලින් ඔබතුමාලා පොරොන්දු වුණු සමාජ ආරක්ෂක ජාල වැඩපිළිවෙල ඔබතුමාලා ක්‍රියාත්මක කළා නැහැ. ඒක යම්කිසි වචනවලට විතරක් ඔබතුමාලා හැම වෙලාවෙම සීමා කරලා ඔබතුමාලා බංකොලොත් කරපු මේ රටේ ඔබතුමාලා උද්දමනය ඉහළ දාපු මේ රටේ ඔබතුමාලා කන්න නැති කරපු මේ රටේ අහිංසක ජනතාව බේරගන්න තිබුණු සමාජ ආරක්ෂක ජාල වැඩපිළිවෙලත් ඔබතුමාලා ක්‍රියාත්මක නොකර ඉන්නේ ඇයිද කියලා අපිට මේ වෙලාවේ ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබතුමාලා වියදම් නාස්ති වියදම් අඩු කිරීම, ඒ වගේම වංචාව හා දූෂණය නැති කිරීම, ඒ වගේම රාජ්‍ය ව්‍යවසායකෙන් ඒවා ප්‍රතිසංවිධානය කිරීම ඇතුළු බොහෝ දේවල් අද පැහැර ඇරලා ඔබතුමාලා කොහොමද ඔබතුමාලාගේ බලය රකගන්නේ කියලා මේ සලසුම් ක්‍රියාත්මක කිරීමට අද පටන් ගන්න තියෙනවා. අපිට ආරංචි දැන් වෙනකොට කපුටත් ඇමරිකාවේ ඉඳලා මේ ලංකාවට එනවලු මේ අයවැයට 3/2 ඒ බහුතරයක් ලබා ගන්නට ඔබතුමාලා සලසුම් ක්‍රියාත්මක කරනවලු. අපි බලමු කවුද මේකට අත උස්සලා මේ රටේ ආර්ථිකය වලපල්ලට යන්නට
කවුද
අද මෙයා දෙන්නේ කියලා. ඒ වගේම ඔබතුමාලට මතක් කරනවා අවසානයේදී ඔබතුමාලා කිව්වා මේ පාර්ලිමේන්තුවේ කමිටි සිස්ටම් එකක් දාලා මේ විපක්ෂයේ සහයත් අරගෙන මේ වැඩ කටයුතු කරනවායි කියලා. අද කමිටිත් නැහැ, අද මොනවත්ුත් නැහැ. අද ඔබතුමාලා පුළුවන් නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ මාස ගණනාවක් මේ රටේ බංකොලොත්තුණු රට මේ අඩුතරමේ මේ පාර්ලිමේන්තුව තුළින් එකට එකතු වෙලා ක්‍රියාත්මක කරන්න කිසිම යාන්ත්‍රණයක් ඔබතුමාලට හදාගන්න බැරි වුණා. ඒ හින්දා මේ රටේ මිනිස්සුන්ට මේ සිස්ටම් එක ගැන කිසිම විශ්වාසයක් නැහැ කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමනි. ඊළඟට ගරු ප්‍රසන්න රණතුංග මෙත්තම ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවට පිළිතුරු කීපයක් දෙන්න ඕනි. මොකද එතුමා කිව්වා අපි කමිටිස් හදලා ඒ කටයුතු කරන්න යෝජනා කරා, ඒක වෙලා නැහැ කියලා. මම හිතන්නේ මෙතන විපක්ෂයේ සංවිධායකතුමා ඉන්නවා. අපි මේක පක්ෂ නායක රැස්වීමේදීත් සභා කටයුතු එකේදීත් සාකච්ඡා කරලා මේ වෙනකොට අපි නන්ටි කරලා තියෙනවා. විපක්ෂෙන් නන්ටිකවත් තාම එවලා නැහැ. ඒ නිසා ඔබතුමාලා චෝදනා කරන්න ඉස්සෙල්ලා මේ කරන කැපකිරීම තුළ පාර්ලිමේන්තුව තුළ ඒක විවේචනය කරනවට වඩා ප්‍රායෝගික මේකට මැදිහත් වෙලා කටයුතු කරන්න කියන එක කියනවා. අද මිතුමල්ලා කතා කරන්නේ ඉන්න සමායන මගේ කතාවේ පසු නෑ මම කිව්වේ විපක්ෂ නායකතුමා විපක්ෂ සංවිධායකතුමා ඉන්න කියලා. මම නමක් කිව්වේ නෑ. කරුණාකරලා වාඩි වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ මන්ත්‍රීවරු කතා කරා. මම දහගෙන හිටියා විපක්ෂ
නායකතුමා.
විපක්ෂ නායකතුමාත් ඉඳන් කිව්වා මහ බැංකු හොරකම සම්බන්ධව රීප්ලේ කරලා අහලා අහලා අපි සමගි බලවේගය හදුවයි කියලා. හැබැයි ඒ සමගි බලවේගය හදපු කණ්ඩායම තුල තමයි ෆුඩ් නෝට් ලියපු අයයි, ඊළඟට පොත් ලියපු අයයි ඔක්කොම ඉන්නේ. ඊළඟට කමිටුත් හැදුවා උසාවිද්‍ය. මේ ඒ කාණ්ඩමින් අද එතන ඉරුවෙන් නිදහස් වෙන්න බෑ. අද එතුමල්ලා චෝදනා කරනවා මේ පොහොට්ටුවයි රාජපක්ෂලා ආර්ථිකය කෑවයි කියලා. සමහර අය කතා කරනවා මේ විපක්ෂය කතා කරනවා ඇමතිවරු තමන්ගේ තනතුරු රැක ගන්න කටයුතු කරයි කියලා. අද හරියට ඒ අය කතා කරන්නේ මේ අද පාර්ලිමේන්තුවට ආපු අලුත්ම කණ්ඩායමක් හැටියට. මේ අයගේ අම්මල තාත්තලත් මේ පාර්ලිමේන්තුවේ හිටියා. මේ ඇමති කනුත් කරා අවුරුදු ගාන පාලනය කරලා ඒ ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක වන දේවල් වල අඩුපාඩු තියෙනවා. ඒවල ප්‍රතිවිපාක තමයි අද අපි දුක් විඳින්නේ. ඒ නිසා ඒවා ගැන හිතන්නේ නැතුව කතා කරන්නේ මහම්ම මහා කපුටා කියලා කතා කරන්නේ මොනවද මේ? එතුමා කපුටාගේ පස්සෙන් ගියත් ඇමතිකන් ඉල්ලගෙන එදා යහපාලන ආණ්ඩුව කාලේ. ඒවා ගැන අමතක කරලා කතා කරන්න එපා ඇමතිතුමා. හරි වැරදි මෙහෙම කතා කරද්දි මිනිස්සු බලන් ඉන්නේ මිනිස්සු හිතන්නේ හැමෝම එක වගේ කියලා. මුළු පාර්ලිමේන්තුවටම හැල්ලුවට ලක් කළ ඔබතුමාලා කතා කරන්නේ. ගරු කතානායකතුමනි, අපි පිළිගන්න ඕනි මේ ගරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කරපු අභියෝගතාත්මක අයවැයක් තමයි මුදල් ඇමතිවරයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඉදිරිපත් කරේ කියන එක අපි හැමෝම අවිවාදයෙන් පිළිගත යුතු දෙයක්. මේක මේ අයවැය අභියෝගාත්මක වෙන්නේ රට බංකොලොත් තත්ත්වයට පත් වෙච්ච වෙලාවක ඉදිරිපත් කරපු අයක් හින්දා. ගරු ජනාධිපතිතුමා මේ රට බාරගනිද්දි කිව්වේ පතුළු නොපෙන්නන වැල් පාලමකින් එගොඩ වෙනවයි කියලා. අඩුතරමේ ගරු ජනාධිපතිතුමා මේ වැල් පාලමෙන් එහා ඉවුර දැක්කා. අභියෝග බාරගන්න බැරි අභියෝගවලට බය අය එහා ඉවුර දැක්කේ නැති නිසායි. ඒ නිසා ඒ බාරගත්ත කෙනාට අපි උදව් කරන්න ඕනේ. කැපකිරීම අපි පක්ෂයක් හැටියට පොහොට්ටුව කරලා තියෙනවා. මීට මාස 6කට පෙර පැය 13ක් විදුලිය නැතුව හිටපු කාලයක් තිබුණා. තෙල් ගෑස් නැතුව ජනතාව මහපොවාරේ පෝලිම් වල රෂ්‍යා දුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ඩොලර් තිබුණේ නැහැ. විදේශ සංචිත බින්දුවට හිඳලා තිබුණා. බාණ්ඩා සේවාවල මිල ගණන් ඉහළ ගියා. උද්දමනේ වැඩි වුණා. කිසිම නායකෙක් වගකීම් බාර ගන්න අකමැති තත්ත්වය තුලයි ජනාධිපතිතුමා මෙම වගකීම බාරගත්තේ. ඒ අර්බුදකාරී වාතාවරණය තුලට පක්ෂපාත ભેදකින් තොරව ජනාධිපතිතුමාට සහාය පළ කරන්න අපිට සිදු වුණේ පක්ෂ දේශපාලනයට එහා ගිය ජාතික වගකීමක් අපි කරම් මත වැටිච්ච නිසා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. ගරු කතානායකතුමනි, මේ අර්බුදය අපේ රටට අලුත් මාවතයක් විවර කරලා තියලා තියෙනවා. අපි ඒ මාවතේ යන්න නම් දේශපාලන වශයෙන් අපි හිතනහ වැඩ කරන විදිය වෙනස් කරන්න සිදු වෙනවා. අද අපි වෙනසට මුලපුරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ අපේ දේශපාලන ප්‍රතිවාදී. අපි දේශපාලනය කරේ කඳුරු දෙකක ඉඳගෙන. අපේ දේශපාලන මතවාද එකට ගැලපුණේ නැහැ. නමුත් අපි එතුමා සමග ජාතික වැඩපිළිවෙලකට එකග වෙලා තියෙනවා. අපි දේශපාලන වශයෙන් කැපකිරීමක් කරලා තියෙනවායි කියන්න අපි පොහොට්ටුවක් හැටියට අපි කියන්න අපි දේශපාලන කැපකිරීමක් කරා කියන්නේ ඒ නිසායි. රට ගැන හිතලායි අපි ඒ කැපකිරීම කරේ. මේ විවාදය පුරාම විපක්ෂයේ දේශපාලන නියෝජිතව අපෙන් ප්‍රශ්න කළේ රෙදි ඇඳගෙනද රනිල් එක්ක ඉන්නේ කියලා. රෙදි ඇඳගෙනද නැද්ද කියන එක නෙමේ ගැටලුව. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි මොනවද කළ යුත්තේ, මොනවද අපි කැපකිරීම කළ යුත්තේ කියන එකයි අපි කල්පනා කරන්න ඕනේ. අපිට හෙට උනත් මේ අමිතිකම් වලින් අයින් වෙන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමනි. වැඩපිළිවෙලක් එක්ක එනවා නම් අපි මුල ඉඳලාම කිව්වා මේ අභියෝගය බාර ගන්න, තනතුරු බාර අරන් අපි මේ රට ගොඩ ගන්න එක්ක අහුවෙන්නේ කියලා. බාර ගන්න බය වුණා. හැබැයි අපි අද ඒ අභියෝගය බාරගත්තා. අපි බැනුම් අහනවා. අපි විවේචන වලට ලක් වෙනවා. හැබැයි ඒ සියලුම දේවල් කරගෙන රට යම් තැනකට එනකොට දැන් මේ රට හොඳ තැනකට එනවායි කියලා දැනගත්තම විපක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. අද හැමෝම සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. සිස්ටම් චේන්ජ් එකේ බලපෙරළි සිදුවෙන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදීව. හැබැයි අරගලකරු උත්සාහ කළේ මිනි මරලා ගිනි තියලා සිස්ටම් චේන්ජ් කරන්න. අපි අපේ සිස්ටම් එක චේන්ජ් කළා. දේශපාලන ප්‍රතිවාදියා සමග එකට වැඩ කරන්න පුළුවන් සිස්ටම් චේන්ජ් එකක් අපි හැදුවා. දේශපාලඥයන් වන අපි කරන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අපි නෙමෙයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ බහුතරය පහළ මට්ටමේ නිලධාරීන් හැරෙන්න ඉහළ මට්ටමේ නිලධාරීන් සියලු දෙනාම මේ රටේ උපාධිය ලබපු අය. මුදල් අමාත්‍යංශ වේවා අනික් අමාත්‍යංශවල ලේකම්වරු ඇතුළු ප්‍රධාන තනතුරු දරන්නේ මේ රටේ විශ්වවිද්‍යාලවල උපාධිය දරලා උපාධිවල අරගෙන මේ තනතුරු ලැබපු අය. එහෙමනම් මෙතනදී දේශපාලඥයන්ට විතරක් නෙමෙයි මේ රටේ නිලධාරීන්ටත් මෙතන වැරද්දක් වෙනු නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ බුද්ධිමත් රාජ්‍ය සේවකයන්ට දේශපාලඥයෝ බලපෑම් කරනවා නම් වෙනස් කරන්න ඕනි. ඒ බලපෑම් කරන සිස්ටම් එක ඒ සඳහා තමයි 22 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. පාර්ලිමේන්තුව වග කියන්න මුදල් කමිටුපත් කළේ අක්‍රිය වෙලා තිබුණු ආංශික කාර්ක සභා නැවත ක්‍රියාත්මක කළේ නිසා. ගරු මන්ත්‍රීතුමාගේ දැන ගැනීම සඳහා ඔබතුමාගේ හරහා මම මතක් කරනවා, අපි අද මේ වෙනකොට කෝපයිකේ බලය දීලා තියෙන විපක්ෂයට, ෆිනාන්ස් කමිටියකේ බලය දීලා තියෙන්නේ විපක්ෂයට. ඒ විතරක් නෙමෙයි අලුතෙන් ඇති කරන්න හදන කමිටු ප්‍රධාන කමිටු තුනේ වගකීම පැවරලා දෙන්න ජනාධිපතිතුමා එකගුණා විපක්ෂයට බාර දෙන්න. ආංශික කමිටු 17ක් අපි නම් කරලා ඇරලා තියෙනවා. විපක්ෂයත් ඒකට නම් කරලා ඉවුවයින් පස්සේ මේවා ක්‍රියාත්මක වෙන්න ඕනි, කඩිනම් වෙන්න ඕනි. එනිසා අපි පාර්ලිමේන්තුව තුළ මේ වෙනස ඇති කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ කරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අද පෞගිය අවුරුදු කාලයක් අපි දන්නවා මේ රටේ ක්‍රමවේදවල අපි වෙනසක් ඇති කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ආයතනයට ව්‍යවසායකයේ බලපත්‍රයක් ගන්නෙදී ඒ ව්‍යවසායකව කඩේ යවනවා නම් වට සිස්ටම් එක වෙනස් කරන්න ඕනි. නාගරික සංවර්ධන අධිකාරිය මෑතකදී ඒ වෙනුවෙන් වන් ස්ටොප් ෂොප් එකක් අපි ආරම්භ කරා. මේක කතා අපේ ගරු අග්‍රාමාත්‍යතුමායි තුමාගේ කතාවේදී කිව්වා. අද දවස් 21ක් තුල ඒ කටයුතු අනුමත කරන ක්‍රමවේදයක් හදන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියට ගිහිල්ලා ඒ දවස් 21 ඇතුළත කරේ නැත්නම් ඒ අදාළ නිලධාරියාගෙන් ඒකට වන්දි ගන්න වැඩපිළිවෙලක් පවා හදන්න ඕනේ කියන එකයි අපි යෝජනා කරන්නේ. අද සිදුවන්නේ කුමක්ද? දේශපාලන පක්ෂ නැවත තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවල හිර වෙලා බලය ලබා ගැනීම සඳහා උපක්‍රම කල්පනා කරනවා. එම නිසා අපි තවදුරටත් මේ එම අර්බුදයේ දඩමීමා කරගෙන බොරදියේ මාළු බාබා ඉන්නවද නැත්නම් ආර්ථිකෙන් මේ අර්බුදයෙන් ගොඩ එනවද කියන එක තීරණය කරන්න ඕනි. මේ තීරණාත්මක අවස්ථාවේ විපක්ෂ නායකතුමාට විශාල වගකීමක් තියෙනවා. ඔහු මෙම අර්බුදයේ පෙර ගමන්කරුවෙක් වෙනවද නැත්නම් අර්බුදයේ විසඳීමේ කොටස්කරුවෙක් වෙනවද කියන තීරණය එතුමාගේ වගකීමක්. මීට මාස කිහිපයකට පෙර තිබුණු ආර්ථික කම්පන තත්ත්වයේ යම් ප්‍රමාණයකට ලිහිල් වෙලා ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතිද්දී විපක්ෂ නායකතුමා වගකීම් විරහිතව කටයුතු කරනවා නම් ඒක මේ රටේ ජනතාවට කරන දොහිකමක් හැටියට තමයි අපි දකින්නේ. සංචාරක ව්‍යාපාර යම් මට්ටමකින් හිස ඔසවද්දී ඒ කඩාකප්පල් වෙනවා නම්, ඒකට කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම්, ඒකට විපක්ෂය උඩගෙඩි දෙනවා නම්, ඒක ඒ සඳහා උද්ඝෝෂණ වලට තරුණයෝ පොළඹවනවා නම් සංචාරකව ලංකාවට එන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙමනම් මේ අර්බුදය විසඳන්න පුළුවන්ද? ඒ අය දකිනවා මේ දෙසැම්බර් ජනවාරි පෙබ්‍රවාරි කියන්නේ අපේ රටේ සංචාරක සීසන් එක. මේ සීසන් එක ඉලක්ක කරගෙන අද අර්බුද ආපහු හර්තාල් කරන්න, විරෝධතා කරන්න, මේ ආර්ථික මරමස්ථානවල මේ කටයුතු කරන්න අද විපක්ෂයේ මන්ත්‍රීවරු නියෝජිතව අද කොළඹෝනාටි අපි දකිනවා. මම විපක්ෂ නායකතුමාට මතක් කරන්න ඕනි, මෙවැනි පටු දේශපාලන අරමුණු වෙනින් ක්‍රියාත්මක වීමේදී සිදුවුණු ජාතික විනාශයන් පිළිබඳව JR ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී, එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සමග දකුණේ සිවිල් අරගරවලට අනුබල දුන්නා. ප්‍රතිඵලය වුණේ ප්‍රේමදාස රජයේ කාලයේදීම විජේවීර මහතා ජීවිතක්ෂයට පත්වීම. ඉන්දු ලංකා ගිවිසුම හරහා පැමිණි ඉන්දියානු හමුදාවට එරෙහිව LTTE සංවිධානයට ආයුධ මුදල් දුන්න එක රහසක් නෙවේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඒක දුන්නයි කියන එක අපි හැමෝම කතා වෙච්ච දෙයක්. අවසානයේදී සිදුුනේ කොහොමද? LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත් කිරීමයි. මේ ඊයේ පෙරේදා පටු දේශපාලන අරමුණ වෙනුවෙන් පෙනී සිටින්න ගොස් කොපිටු තරුණයන් හුවඳ මැද්දේ ඇතුමුන් පලා යන්න සිද්ධ වුණා. තවත් කාන්තාවක් හැමදාම පාරේ රනිල් කියා කෑ ගහමින් ඉන්නවා. මේක අර්ථයක් නැති විරෝධතාවල් වලට වෙලා තියෙනවා. තාතා කළ දේ පුතා නොකළතු ඩොට්ටික පුතා කියලා අපේ ගමේ විහාරයේ කතාවක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා අද පෙරට ගාමින් හා ලේ පිපාසිතින් අරගල කරුවන් උසිගන්නවා. මේ කරන්නේ ඉතිහාසයේ යලි ලියන එක නෙමේද කියන එක අපි අහන්න ඕනි. අපි දැක්කා මේ සභාවේ මන්ත්‍රීවරු කියනවා මේ අය වැවිවාදයේදී මර්ධනය ගැන කතා කරා. ඔව් කිව්වා ශිෂ්‍ය ව්‍යාපාරයේ ආණ්ඩුව මර්ධනය කරන්න හදනවයි කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 9 වෙනිදා ජූනි 9 වෙනිදා මේ කාල සීමාවන් වල උනේ සාමකාමී ව්‍යාපාර නෙමෙයි. මිනිසුන්ව මරන්න, මිනිසුන්ව ගහන්න, මිනිසුන්ගේ ගෙවල් වලට ගිනි තියන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි වෙච්ච වෙන අය තමන්ට මේ අරගල හරහා බලයට එන්න උපක්‍රමයක් තමයි යොදෙව්වේ. මේක ප්‍රභාකරන්ට සමාන කරන්න පුළුවන්. ප්‍රභාකරනුත් බැලුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව බලයට රටේ පාලන බලය ගන්න. ඒ වගේම සමහර දේශපාලන පක්ෂත් අද ක්‍රියාත්මක කරන්නේ ඒ ආකාරයට. අපි කනගාටු වෙනවා මේ විපක්ෂයේ අය ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමාජ ක්‍රියාකාරීන් ඉදිරියට දාලා තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්න උත්සාහ කිරීම ගැන. ඇත්තට මේ විපක්ෂය ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවීමක් හැටියටයි මම දකින්නේ. තමන්ගේ සහෝදර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියද්දී මරද්දී කටවහගෙන ඉන්න අය අද මර්ධනය ගැන කතා කරනවා. ඒ නිසා වගකීතු විපක්ෂ නිල්ලා සිටිනවා අමාරුවෙන් ගොඩගන්න මේ ආර්ථිකය වටන්න වගකීම් විරහිතව ක්‍රියා කරන්න එපා කියලා. පසුගිය දවස්වල අපි දැක්කා විපක්ෂය නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරු නියෝජිතෝ පිටරට ශ්‍රමිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා අපේ රටට සල්ලි එවන්න එපයි කියලා, විදේශ මුදල් එවන්න එපා කියනවා. සමහර විපක්ෂ අය අද UN එකට ගිහිල්ලා GSP එක නවත්තන්න අවශ්‍ය කරන පසුබිම නවත්තනවා. ඒ වගේම සාමකාමී වාතාවරණය මේ රටේ නැති කර සංචාරකයෝ එන එක නවත්තන්න සමහර අය උත්සාහ කරනවා. මේ විපක්ෂය හොඳටම දන්නවා. ඒ නිසා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කමිටු වලට සහය දක්වලා ඒවා නියෝජනය කරලා ජනාධිපතිතුමා සමග ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙලට එක් වෙන්න කියලා අපි විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අප රටේ නිදහසෙන් පසු ඉතිහාසයේ අනන්තවත් දේශපාලන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වෙලා තියෙනවා. 1956 එවැනි වූ දේශපාලන සමාජ ප්‍රතිසංස්කරණ සිදු වුණා. 1971 දේශපාලන ප්රතිසංස්කරණ සිදු වුණා. 97 ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වුණා. මේම හැම ප්‍රතිසංස්කරණ ආර්ථික හා දේශපාලන වර්ධනය අපේක්ෂා කළත් එම වර්ධන ඉලක්ක වෙත ළඟා වීමට අපිට නොහැකුණා. ගරුක නියෝජ්‍ය කතානායකතුමනි, සමහර විපක්ෂයේ මන්ත්‍රී උත්සාහ ගන්නවා මේ රට බංකොලොත් රටක් බවට පත් වුණේ මේ ආණ්ඩුව ආපු නිසා කියලා. යම් යම් කාරණා සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිවල යම් අඩුපාඩු ඇති වුණා. හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී අර්බුදත් මතු වුණා, යම් යම් අඩුපාඩු වුණා. උදාහරණයක් ඉදිරියට කාබනික පොහොර භාවිතය පිළිබඳව හොඳ යෝජනාවක් ලෝකෙම පිළිගන්නවා. හැබැයි ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව අපිට විවේචන තියෙනවා. ඒ නිසා ඒවල දුර්වලතා අපි දකිනවා. ඉතිහාසයේ නම් මේ වගේ දේවල් වෙලා තියෙනවා. අද විපක්ෂ නායකතුමා චෝදනා කරන ප්‍රතිපත්ති පිළිබඳව එතුමා නිවාස ඇමතිවරයා විදියට ගත්ත සමහර ප්‍රතිපත්ති තීරණ නිසා සේවක ප්‍රමාණය වැඩි වුණා. අපිට ඒ ගැන ඕන තරම් තොරතුරු තියෙනවා. පසුගියාව ගැන කතා කරන්න නෙමෙයි, ඕනනම් අපිට ඒවත් කතා කරන්න පුළුවන්. අදටත් නිවාස අධිකාරිය ඉංජිනේරු ආයතන එතුමාගේ යටතේ තිබ්බ ආයතනවල සේවක විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම නිසා ඒ අය බඳවගත් අපි දැක්ක මාධ්‍යවල ගියා කොට අය නම් කම්කරු උසන සිකෘති කියලා බඳවගත් ආකාරය එව්ව තමයි වැරදි ප්‍රතිපත්ති වැරදි වැඩපිළිවෙළවල් කියන එක මතක් කරන්න ඕනි. සමහර උත්සාහ කරනවා මේ ආර්ථික අර්බුදය උනේ 2009 පස්සේ කියලා. සමහර අපි ප්‍රතිපත්ති වල වැරදි තියෙනවා, අපි ඒක පිළිගන්නවා. හැබැයි මේක නිසාම වෙච්ච දෙයක් නෙමෙයි. මෙම කැරලියා යුද්ධය නිසා අපිට අහිමි වූ ආර්ථික අලාභය ඩොලර් බිලියන 200ක් බව ශිවශංකර් මෙනර් මෙතුමා එතුමාගේ චොයිසස් පොතේ සඳහන් කර තියෙනවා. ඒ මූල්‍ය ගණන් පමණයි අපිට අහිමි වුණු ආර්ථික අවස්ථා ගණන බලල නැහැ. එම ගණන් බැලීම සංසන්දනය කරන්න වෙන්නේ සිංගප්පූරු ආර්ථික සංවර්ධනයත් සමගයි. මොකද අපට අහිමි ආර්ථික සංවර්ධන අවස්ථා සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය වැනි රටවල් ඒ අවස්ථාවේදී අත්පත් කරගත්තා. 88-89 ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ වූ දේපළ වටිනාකම් පමණක් රුපියල් මිලියන 3,300ක් හෙවත් රුපියල් බිලියන 3.3ක් අද මුදලින් නම් ඒ බිලියන 30කට ආසන්න විය හැකි. මුළු මහවැලි ව්‍යාකෘතියටම අයවැය ඇස්ටිමේන්තු රුපියල් මිලියන 6,700ක්. එම ත්‍රස්ත ක්‍රියා සිදු වී වසර දෙකක් තුළ අපිට අහිමි වූ ව්‍යාපාරික ආර්ථික අවස්ථා හා පාඩුව ගණන් බලල නැහැ. ඒ අහිමි වූ මහජන මුදල් කන්දරාව එවකට තිබූ ආණ්ඩු පිරිමසා ගත්තේ කොහොමද? මේක තමයි වැදගත්ම දේ. මෙම ආර්ථික පාඩුව පියව ගන්න එවකට රජයන් ණය ගන්න සිද්ධ වුණා. ඊට අමතරව 2015-2019 ආර්ථික පසුබෑම, පාසු කිරිදා බෝම්බ ප්‍රහාරය, 2020-2021 කොයිත් වසංගතයේ දිගු කාලීන අකුළු දැබීම් හා ඒ ප්‍රතිවිපාක තුන්වැනි කාර්තුව වන අපිට ආර්ථික සම්පූර්ණ අයහමත් තත්ත්වයට පත් කරන්න සිදු වුණා. ගරු කතානායකතුමනි, නිදාසෙන් පසු කාලයේ ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන මත වශයෙන් දෙකිනේ කාට ප්‍රතිවිරුද්ධ යුග දෙකක් පැවතුණා. අපි ඒ යුගවල දෙවෙනි යුගයේ පළමු යුගයේ තමයි අවුරුදු 30ක කාලයක් අපේ ආර්ථික සැලසුම් කිරීමේදී වැඩි නැඹුරුවක් තිබුණේ සමාජ සාධාරණත්වය තිබුණේ යයි පොදු පිළිගැනීමක් තිබු සෝවියට් දේශීය ප්‍රමුඛ යුරෝපීය ආකෘතිය විතයි. 1956 60 1970 සභා ආණ්ඩුවලට රාජ්‍යවාදී ආර්ථිකය වඩාත් ශක්තිමත් වුණා. ඒ ආණ්ඩුවල දේශපාලනික නැඹුරුවකින් යුත් ආර්ථික වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් වුණා. දෙවැනි යුගයේ මෙතෙක් කල් සුබසාධන සමග පැවති රාජ්‍යවාදී සංවෘත ආර්ථිකයේ ආනයන අපනයන සීමා ලිහිල් කර විවෘත වෙළඳපළක් ආර්ථිකයක් ඕපන් මාකට් ඉකොනොමි එකක් 1977 ජූලි මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළා. එම ආර්ථිකය තුළ පෞද්ගලිකාංශයේ ප්‍රධාන
මිනිත්තු 3ක් තියෙනවා.
තැනක් ලැබුණා කරු නියෝජ්‍ය කතාත්නායකතුමනි. ඉහත මා ප්‍රකාශ කළ ආර්ථික යුග දෙකකින් එකිනෙකට වෙනස් වූවත් සුබසාධනය වෙනුවෙන් විශාල පිරිවැරයක් දැරූ රටක් අපේ රට. අයකුට වෙනත් රටවල සංසන්දනය එය එසේ නොවේ යයි කියනු හැකි. මම ඒ කතාව කියන්නේ ලංකාවේ ආර්ථික තත්ත්වයන්ට සාපේක්ෂවයි. විශේෂයෙන්ම රට තුළ සිදුවන ධන උත්පාදනයට සාපේක්ෂවයි. බදු ආදායමට සාපේක්ෂවයි. ලංකා විසු සිදු කළ මට්ටමේ ඉහළ රාජ්‍ය සුපසාධන මට්ටම පවත්වා ගත්තා නම් ඒ මට්ටමින් බදු අය කළ යුතුයි. ඒත් ලංකාව එසේ කළේ නෑ. ඒ වෙනුවට කළේ දිගින් දිගටම ණය කියන ණය වියදම් කිරීමයි. මේ ක්‍රමයෙන් ධනවත්තුන් මෙන්ම දුප්පතුන්ට සතුටට පත් වුණා. දුප්පතුන් රාජ්‍ය සුපසාධනය යැපුණු අතර ධනවතුන් ඒ වෙනුවෙන් බදු නොගෙවා පැහැර හැරීම් කළා. සිදුනේ මුළු රටම ණයගුලක හිටවීමයි. ලංකාව කාලයක් තිස්සේම කලේ රාජ්‍ය වියදම් දරාගත නොහැකි මට්ටමකට පවත්වා ගනිමින් බදු අය නොකර සල්ලි අචුක් ගැසීම හා විදේශ ණය ගැනීමයි. දේශපාලඥයන් වන අප බලය ලබා ගැනීමේ අරමුණින් මේ ක්‍රමය මෙම සුබසාධන ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන ආවා. මාස 6කට පෙර සිදු කටා වැටීමට මේ ගමනේ ගමනාන්තයයි. දැන්වත් ලංකාව අලුත් ගමනක් යා යුතුයි. මේ අනුව තවදුරටත් ණය අරගෙන ණය ගෙවන්න ණය අරගෙන සහන ලබා දෙන්නවත් හැකියාවක් නැහැ. මේ අයවැය ගැන කතා කරපු විපක්ෂයේ බොහෝ අය පසුගිය අයවැයලා කතා කළ ජනප්‍රිය මාතෘකා කතා කරමින් සහන කෝ කියලා ප්‍රශ්න කළා. එදා මැතිනියගේ කාලේ හඳෙන් හාල් ගේන්න හැදුවා. ජේ.ආර්.ගේ ඇටාට චන්දිකා ජනාධිපති 3.50ට පාන් දෙන්නම් කිව්වා. විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ජනප්‍රිය වචන. මම අහගෙනයි තව කවුද මන්ත්‍රීවරයෙක් කිව්වා ආර්ථික උද්දේශනයක් ඉල්ලුවා. මේ අයවැය සහන අයවැයක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වියදම් පාලනය කරගත යුතු අයවැයක්, ඒ වගේම ආදායම් වැඩි කරගත යුතු අයවැයක්. විපක්ෂයේ අය දැන හෝ නොදැන මෙම අයවැයෙන් සහන ඉල්ලා විවේචනය කරනවා. මම හිතන්නේ මේ අය මෙම චෝදනාව කරන්නේ ජනතාව උසිගන්නන එකක්. විකල්ප නැති විරෝධතා දේශපාලන සරලයි, පහසුයි. අරගලකරුවන්ට තිබුණේ විකල්පයක් නොමැති අරගලයක්. ඒ නිසා දැන් එම අරගලකරුවන් තම තමන්ගේ දේශපාලන කඳුරුවලට ගාල් වෙලා සටන් පාඨ කරමින් ඉන්නවා. මේන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. විපක්ෂයට තියෙන්නේ විකල්පයක් නොමැති විවේචනයයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ රට දේශීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ සඳහා යම් යම් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න ඕනි. ඒ වගේම අපි දැක්කා මේ අයවැයෙන් ඉදිරිපත් කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ආසියාවේ රටවල් කිහිපයක් අතරින් නිදා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන අපේ රටේ විතරයි. අද පෞද්ගලික රෝහල් වලට යනවා රජයේ වෛද්‍යවරු ගිහිලැවල සේවාව ලබා දෙනවා. හැබැයි අපි ගෙවන කාටු හදන්න කතා කරනකොට එව්වල ඒ වෛද්‍යවරුන්ම පාර්ත බැහැලා ඒ සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණය කරන්න යනවායි කියලා විවේචනය කරනවා. මට මතකයි චන්දිකා කුමාරතුංග මැතිණියගේ කාලේ ගම්පා මහරෝල් හදද්දි ගෙවෙන වාටු හැදුවා. නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ කරනකොට ඒකට විරෝධතා දැක්ුවා. අද අපි ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පෞද්ගලික රෝහලකට ගියාම අපි රක්ෂණය කළා, අපි රක්ෂණයෙන් ගෙවීම කරනවා. විශාල මුදල් කන්දරාවක් අය කරනවා. අපේ රෝහල්වල උදේ ඉඳන් හන්දෑවට මම දන්නවා රාජ්‍යද ඇමතුමා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරා. ඒ කටයුතු කරද්දී මේ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් රෑ එළියෙනකන් පැය 24ම තියටර් වල අපේ AC දාලා තියෙන ඒවා ඔෆ් කරන්න බෑ. ඒ නිසා මුදල් ගෙවීමක් කරලා හරි හැන්දෑ වරුවේ රජයේ වෛද්‍යවරු හරහා මේ ගෙවීම් වාට්ටු නැවත ඇති කරලා ඒවල පාසුකම් ගෙවීම් කරගත්තොත්
ඒ අයගේ මුදල් වලින් දුප්පත් ජනතාවගේ රෝහල් ගාස්තු සෞඛ්‍ය වලට ගෙවන මුදල් අපිට ආවරණය කරගන්න පුළුවන්. නැත්නම් ඒව යන්නේ පෞද්ගලිකංශයට විතරයි. ඒ වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අද පාඩු ලබන ආයතන පිළිබඳව කතා කරනවා. මේ පාඩු ලබන ආයතන වල විශාල මුදලක් ඒ වල බර දරන රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. ඉන්ධන සහන ක්‍රමයට දුන්නා, වියදම් අඩු වුණා. අඩු ගානේ මොටර් සයිකලයක්වත් පාවිච්චි කරන්නේ නැති, ඉන්ධන පාවිච්චි කරන්නේ නැති මිනිහා ඉදන් මිනිස්සයා ඉදන් පුරවැසියා හිටන් ඒ සහනයට දායකත්වයක් ලබා දෙන්න කටයුතු කරා. මේ රටේ වාහන 3-4 තියෙන අය වාහන පාවිච්චි කරා, ගමන් බිමන් ගියා. ඒ අඩු සහනෙට ඒ අයට ඉන්ධන ලබා දුන්නා. දුප්පත් මිනිස්සයා ඒ අයගේ සහන වලටත් වගේ කියන්න සිද්ධ වුණා. ඒ නිසා ක්‍රමවේද හදන්න ඕනි. යම් සීමාවන් ඇති කරලා මේ ආර්ථික අපහසුතාවයට පත් වෙලා තියෙන වෙලාවේදී ඒ කටයුතු කරන්න ඕනි. ඒ ශ්‍රී ලංකා ගුවන් සමාගම පිළිබඳව අපි කතා කරනවා. මේව ලාභ ලබන තත්ත්වයට මෙතන කතා කරන මන්ත්‍රීවරු විවේචන කරනවා, අඩුපාඩු කියනවා. හැබැයි මෙව්වට විසඳුම් ලබා දෙන්න යෝජනා කරන්නේ. මම දැක්කා පාටලි චම්පික හිටපු අමාත්‍යතුමා, එතුමා ඉදිරිපත් කරා පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 88 ආර්ථික ස්ථායීකරණයට අදාළ කත්ස මාධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම ජාතික සභා අනුකාරක සභාවේ වාර්තාව. මේක කියවන්න, මේක අපි මන්ත්‍රීවරු කියව යුතු දෙයක්. මම එතුමාගේ දේශපාලන ක්‍රමවේදයට මම විරුද්ධව කතා කරපු කෙනෙක්. මම පාර්ලිමේන්තුවේ එතුමාට විරුද්ධව හිටපු කෙනෙක්. හැබැයි හොඳ දෙයක් කරොත් ඒක හොඳයි කියන්න පුළුවන්. අපිට කුවකත්වයක් නෑ, අපි ගාව නැහැ. ඒ නිසා එතුමා යම් උත්සාහයක් දරනවා විපක්ෂයේ ඉඳගෙන වර්තමානයේ ආර්ථික රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට විසඳුමක් ලබා දෙන්න, මේ මිනිස්සු මුහුණ දෙන පීඩනයට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. අන්න ඒකයි විපක්ෂයෙන් සිදු වූ යුතුදේ. අද විපක්ෂ නායකතුමා එක කරන්නේ ඒකයි කනගාටුදායක දේ. විවේචනය විතරයි එතුමා කරන්නේ. එතුමාට ඒ විවේචන කරන්න පුළුවන් අයිතියක් නැහැ. මොකද එතුමා පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. එතුමාගේ පියා මේ රටේ ජනාධිපතිවරයෙක්. එතුමා ඇමති තාත්තා ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා. මේ කාල සීමාවන් වෙච්ච දේවල් ගැන එතුමාලා වග කියන්න ඕනි. අපිට මෙව්වෙන් ගැලවෙන්න විදියක් නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා වර්තමානයේ අපේ වගකීම හා යුතුකම විය යුත්තේ මේ වර්තමාන ජනාධිපතිතුමා. මම මුලින් කිව්වෙත් ඒක, අපි එතුමාට විරුද්ධව හිටපු අය, අපි විවේචනය කරපු අය. හැබැයි රට ගැන හිතලා අපි යම් කැපකිරීම් කරලා එකට එකකතාවයන් වලට ඇවිල්ලා වැඩ කරන්න අපි උත්සාහ කරනවා. අපි සියලු දෙනාගේ මිල්ලීම කරන්නේ මේ සඳහා සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නියන්ඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කිරියල මැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ නම සඳහන් කරපු නිසා ඔබතුමා දන්නවා පක්ෂ නායක රැස්වීමේදී අපේ ස්ථාවරය ආංශික අධීක්ෂණ කාර්ක සභාව සම්බන්ධයෙන් අපි ස්ථාවරය ප්‍රකාශ කෙරුවා. අපි කිව්වේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවල සභාපතිකම් අපිට ඕන කියලා. ඔබතුමා දන්නවනේ අපි සභාපතිකම් ඉල්ලුවා. අපි ඉල්ලුවේ පසුගිය අවුරුදු තුනේ තිබ්බ අත්දැකීම් දැන් බලන්න. මේ රජයේ බලයට පත් වුණා විතරයි ආණ්ඩු බලය ඒගොල්ලෝ ගත්තා, පාර්ලිමේන්තු බලය ගත්තා, උපදේශක සභාවල බලය ගත්තා. එතකොට කෝපාසා මුදල් කමිටියේ බලය ගත්තා. ඒ බලතල ඔක්කොම අරගෙන රට බංකොලොත් කෙරුවා. එතකොට ආංශික අධීක්ෂණ කාර්ක සභාව හැදුවේ පරමාර්ථය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ කරන වැඩ අධීක්ෂණය කරන්න. අධීක්ෂණය කරන්න, චෙක්ස් ඇන් බැලන්සස්. අපි අධීක්ෂණ කාර්ක සභාව ඉල්ලන්නේ ආණ්ඩුව වැරදි මාර්ගයක යනවනම් ආණ්ඩුවට ඒක පෙන්නලා දෙන්න. දැන් ආණ්ඩුවේ කට්ටිය අධීක්ෂණ කාර්ක සභාවල සභාපතිකම් දරනවනම් අධීක්ෂණයක් වෙනවද? වෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි මුදල් කමිටුව. ස්ථාවර නියෝග අනුව අපිට දෙන්න ඕන මුදල් කමිටුවේ සභාපතිකම. නමුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවලා ඒක ආණ්ඩුව ගත්තා. අපිට 2020 අපි ඉල්ලපු වෙලා ඒක දුන්නා නම් අපි 2020 ජනවාරි මාසෙ වෙනකොට කියනවා රට බංකොලොත් වෙන මාර්ගය තමයි යන්න කියලා. ඒක ඔක්කොම හැංගුවා.
කෙටියෙන් පැහැදිලි.
එතකොට බබ කියන්නේ ඒක ඔක්කොම හැංගලා අවුරුදු දෙකකට පස්සේ තමයි මේ අවුරුද්දේ මේ මාසේ මහා බැංකුවේ ප්‍රධානී ආවහම අපි දැනගත්තේ රට බංකොලොත් කියලා. බිලියන 7800 ඉඳලා බිලියන 20ට බෑලා. ඉතින් අපි කියන්නේ අපේ සේවයක් ඕන්න. අපිට රජයේ කරන වැඩ අධීක්ෂණය කිරීමේ බලයක් අපිට ඕන. චෙක්ස් ඇන් බැලන්සස්. ඒකට නැතුව අපි බාර ගන්නෙත් නෑ. අපේ ස්ථාවරය අපි පැහැදිලිව කිව්වා.
ප්‍රොවින්සිත ඔබතුමාට. ගරු ගෝවින්දන් කරුණාකරන් මැතිතුම ඔබතුමාට මිනිත්තු 8-18 කාලයක්
තියෙනවා. 2 minutes reduced. කවුරුද ප්‍රතිසභා නායකවරුනි? இந்த ஆண்டுக்கான வரவு செலவு திட்டத்திலே உரையாற்ற கிடைத்தமைக்கு நன்றி. பெரும் எதிர்பார்ப்புகளுடன் நிதி அமைச்சரும் அதிமேதகு ஜனாதிபதியுமான ரணில் விக்ரமசிங்கே அவர்களினால் பெரும் எதிர்பார்ப்புகளுக்கு மத்தியில் அடுத்த வருடத்துக்கான வரவு செலவு திட்ட முன்மொழிவு இந்த சபையில் சமர்ப்பிக்கப்பட்டது. இந்த அவையில் வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்படுவதென்பது வினோதமானதொன்றல்ல, அது சம்பிரதாயபூர்வமான நிகழ்வே. இந்த வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்பட்டதும் பாராளுமன்றத்தில் உள்ள அரசாங்க கட்சிகளும் எதிர்கட்சிகளும் சிவில் சமூகத்தினரும் நாட்டின் புத்திஜீவிகளும் அவரவர் பார்வையில் இந்த வரவு செலவு திட்டத்தினை விமர்சித்தனர். இந்த வரவு செலவு திட்டத்தை நான் சார்ந்திருக்கும் தமிழீழ விடுதலை இயக்கத்தின் பார்வையிலும் எமது கூட்டமைப்பான தமிழ் தேசிய கூட்டமைப்பின் பார்வையிலும் வரவு செலவு திட்ட முன்மொழிவுகளை விமர்சிப்பது நாட்டின் தற்போதைய சூழ்நிலையில் பொருத்தமானது என நினைக்கின்றேன். 69 லட்சம் வாக்குகளை அள்ளிக்கொண்ட ஜனாதிபதியும் 3/2 பெரும்பான்மை பெற்ற சிறிலங்கா பொதுஜன பெரமுனவும் தம்மை ஆதரித்த மக்களால் அடித்து துரத்தும் அளவுக்கு தமது பதவிகளை தாமே ராஜினாமா செய்யும் அளவுக்கும் நாட்டின் நிலைமை சென்றது ஏன்? மேதகு ஜனாதிபதி அவர்கள் தனது வரவு செலவு திட்ட உரையில் நாங்கள் எங்கு தவறிழைத்தோம் என்ற ஒரு முக்கிய கேள்வியை எழுப்பியிருந்தார். சுதந்திரத்தின் பின்னர் 75 வருடங்கள் கடந்து செல்லப்படும் இந்த நேரத்தில் இது குறித்து எம்மால் திருப்திப்பட முடியுமா என்று வினவியதுடன் நாம் தவறிய இடம் எது எனவும் இந்த சபையில் வினா எழுப்பியிருந்தார். இந்த கேள்வியினையே நான் கேட்கின்றேன். எங்கே தவறு நடந்தது என்பது இன்னமும் உங்களுக்கு தெரியாதா? எதனால் இந்த நிலை ஏற்பட்டது என்பதை இன்னமும் நீங்கள் புரிந்து கொள்ளவில்லையா? நாம் தவறிய இடம் எது என்பதை இன்னும் நீங்கள் உணரவில்லையா? ஒரு காலத்தில் இலங்கை நாடு என்றால் உலகம் தலை நிமிர்ந்து நின்று பார்த்த நிலைமை மாறி இன்று கடன் செலுத்த முடியாத ஒரு நாடு, தனது பங்குரோத்து நிலையை தானே ஏற்றுக் கொண்டுள்ள ஒரு நாடு என்ற நிலைமைக்கு செல்வதற்கான காரணம் என்ன என்பதை நீங்கள் அறிந்தும் அறியாதவர்கள் போல் இருக்கின்றீர்களா? இந்த நாட்டின் பொருளாதார வளத்தை அபிவிருத்தி நோக்கி தள்ளுவதற்கு பதிலாக கடந்த 3 தசாப்தத்துக்கும் மேலாக யுத்தம் நோக்கி தள்ளினீர்கள். இந்த யுத்தம் தந்த விளைவே இன்றைய பொருளாதார பிரச்சினை. இனப்பிரச்சினையே முதற்காரணம். கடந்த 3 தசாப்தங்களுக்கும் மேலாக எமது நாட்டின் வருமானத்தின் பெரும்பகுதியை பாதுகாப்பு செலவினம் விழுங்கிக் கொண்டது. அமெரிக்கா, இந்தியா, சீனா, ரஷ்யா போன்ற பிராந்திய வல்லரசுகளின் யுத்த பாதீட்டை விட எமது நாட்டின் யுத்தத்திற்கான பாதீடு வானளாவ உயர்ந்து நின்றது. இந்த யுத்த காலத்திலே தான் இந்த நிலை என்றால், யுத்தம் மௌனித்து 13 வருடங்களாகியும் யுத்த பாதீடு எமது நாட்டின் வருமானத்தின் பெரும் தொகையினை விழுங்கிக் கொண்டிருக்கின்றது. பாதுகாப்புக்காக இன்னமும் இந்த அளவு பெருந்தொகையினை ஒதுக்கித்தான் ஆக வேண்டுமா? நமக்கு எந்த அயல் நாட்டினது அச்சுறுத்தல் உள்ளது? எந்த அண்மைய நாடுகளின் அச்சுறுத்தல் உள்ளது? உள்நாட்டில் தேசிய பாதுகாப்புக்கான அச்சுறுத்தல் எங்கிருந்து வருகின்றது? இந்த நிலையில் பாதுகாப்புக்காக பெருந்தொகை நிதியை ஒதுக்கி யாரை திருப்திப்படுத்த பார்க்கின்றீர்கள்? பாதுகாப்பு செலவினத்திற்கு இவ்வளவு தொகை ஒதுக்கியும் இந்த யுத்தத்தினாலே பாதிக்கப்பட்ட தமிழ் மாற்றுத்திறனாளிகளுக்கான 5000 ரூபாய் கொடுப்பனவை 2500 ஆக குறைத்துள்ளீர்கள். ஆனால் மாற்றுத்திறனாளிகளான பாதுகாப்பு படையினருக்கு வழங்கப்படும் கொடுப்பனவுகளில் எவ்வித மாற்றமும் இல்லை. ஏன் இந்த ஓரவஞ்சனை? இந்த வரவு செலவு திட்ட முன்மொழிவுகளில் மேதகு ஜனாதிபதி அவர்கள் இலங்கையின் வரலாற்றை கற்பதற்கு தனியான நிறுவனத்தை தாவிப்பது தொடர்பான முன்மொழிவு ஒன்றினை செய்துள்ளார். இதற்காக 50 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. உங்கள் பார்வையில் வரலாறு என்பது சிங்களமும் பௌத்தமும் தான், வரலாற்று மூலாதாரம் என்பது மகாவம்சம்தான். இந்த மகாவம்சம் மகாநாயக்க தேரனின் கற்பனை என்பதை நீங்கள் இன்பமும் புரியாதது ஏன்? முதலில் புரிந்து கொள்ளுங்கள். பௌத்த மதம், சிங்கள மொழி, பௌத்த மதத்திற்கும் சிங்கள மொழிக்கும் எந்த விதமான இணைப்பும் தொடர்பும் இல்லை. பௌத்தம் இலங்கையில் மட்டுமல்ல, தென்னாசியா, தென்கிழக்காசிய நாடுகளிலும் பரவியுள்ள ஒரு மதம். அந்தந்த நாடுகளில் அந்தந்த நாடுகளின் மொழியில் அவர்களுக்கு ஏற்ற வகையில் அதை அவர்கள் புரிந்து கொள்ளும் வகையில் வழிபடும் மதம். இலங்கையில் கூட தமிழ் பௌத்தம் இருந்துள்ளது. தென்னிந்தியாவில் தமிழ் பௌத்தம் தமிழ் பௌத்த பள்ளிகள் இருந்துள்ளன. இதன் விளைவாகவே சீத்தலை சாத்தனார் சீவக சிந்தாமணி என்னும் தமிழ் பௌத்த காவியத்தை படைத்தார். இதேபோல நாதனகுத்தனார் குண்டலகேசி என்னும் பௌத்த தமிழ் காவியத்தை படைத்தார். அமுதசுரவி அட்சய பாத்திரம் தந்த பௌத்த துறவி மணிமேகலை சுத்த தமிழிச்சி. பௌத்தத்திற்கும் சிங்களத்திற்கும் தொடர்பு ஏற்பட முன்னர் பௌத்தத்திற்கும் தமிழுக்கும் ஏற்பட்ட தொடர்பும் பிணைப்பும் முந்தியது. பௌத்தம் சிங்களத்துக்குமான தொடர்பு பிந்தியது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, வரி கொள்கை தொடர்பான உங்களது உண்மையான நேர்மையான கொள்கை என்ன? நீங்கள் உங்கள் வரவு செலவு திட்டத்தில் எடுத்துரைத்தது போல நாட்டுக்கான வரிக்கொள்கையினை செயல்படுத்துவீர்களா? எமது நாட்டின் கடந்த கால வரிக்கொள்கையினை நோக்கும் போது நண்பர்களுக்கும் உறவினர்களுக்கும் கமிஷன் கொடுப்பவர்களுக்குமான வரி கொள்கையே எமது நாட்டில் இருந்தது. நாட்டின் வருமானத்தின் முக்கிய மூலாதாரம் வரி வருமானங்கள். நாட்டின் பொருளாதார நிலைக்கேற்ப, நாட்டின் மக்கள் வாழ் நிலைக்கேற்ப, நாட்டு மக்கள் மீது அதிகரித்த சுமையினை ஏற்படுத்தாது வருமானத்தை பெறுவதற்கே வரி வருமானங்களை பெறுவதே அரசாங்கத்தின் வரி கொள்கையாக இருக்க வேண்டும். இது நம் நாட்டில் கடந்த 3-4 தசாப்தங்களாக நடந்ததா? ஒரே ஒரு உதாரணம், சீனி வரி. உங்கள் வரி கொள்கை தொடர்பாக சிந்தியுங்கள். இலங்கை அரசியல் என்றால், அரசியல்வாதிகள் என்றால், அதன் ஒரு வரி வரைவிலக்கணம் ஊழல், கமிஷன், லஞ்சம் என்பதே ஆகும். இது ஒருவரை மட்டுமல்ல, ஒரு அரசாங்கத்தை மட்டும் சுட்டி விரல் நீட்ட அல்ல, மாறி மாறி இந்த நாட்டை ஆண்ட அனைத்து அரசுகளுக்கும் இது பொருந்தும். ஒரே உதாரணம், மத்திய வங்கி ஊழல், சீனி கமிஷன். இதைவிட மேலும் விவரிக்க தேவையில்லை. உங்கள் வரவு செலவு திட்ட முன்மொழிவில் அரச சேவை மறுசீரமைப்பு தொடர்பாக கூறியுள்ளீர்கள். அரச சேவையின் சுதந்திரத்தை, அரச உத்தியோகர்களின் சுதந்திரத்தை அவர்களது ஆளுமையை முடங்க செய்தது யார்? வெள்ளைக்காரன் தந்த சோல்வெரி அரசியல் யாழ்ப்பில் சுயாதீனமாக இயங்கிய பகிரங்க சேவை ஆணைக்குழு, பப்ளிக் சர்வீஸ் கமிஷன், நீதி சேவை ஆணைக்குழு, ஜுடிஷியல் கமிஷன் ஆகியவற்றின் சுதந்திரத்தை முடக்கியது யார்? டொமினியன் அந்தஸ்திலிருந்து விடுபடுகின்றோம் என்று மார்தட்டி 1972 கொண்டு வந்த குடியரசு அரசியல் யாப்பு முதல் இன்று வரை அரசாங்க உத்தியோகர்களின் சுதந்திரமும் கௌரவமும் ஆளுமையும் அரசியல்வாதிகளின் காலடியில் விழுந்துள்ளது. இந்த நிலைமை உங்கள் வரவு செலவு திட்ட முன்மொழிகள் மாற்றுமா? அது மாத்திரமல்ல, அரசு சேவையில் இன விகிதாசார பதவி முறை நிச்சயம் பேணப்பட வேண்டும். இன்று அமைச்சுக்களின் செயலாளர்கள் எத்தனை தமிழர்கள்? வெளிவிகார சேவையில் எத்தனை பேர் தமிழர்கள்? அகில இலங்கை சேவையில் உள்ள உயர் பதவிகளில் எத்தனை பேர் தமிழர்கள்? நியதி சபைகளின் உயர் பதவிகளில் எத்தனை பேர் தமிழர்கள்? கூட்டு தாபனங்களின் தலைவர்களில் எத்தனை பேர் தமிழர்கள்? நான் இனவாதம் பேசவில்லை, மொழிவாதம் பேசவில்லை. நீங்கள் அரச சேவை மறுசீரமைப்பு தொடர்பாக முன்மொழிவினை செய்துள்ளதால் இதனை கூற வேண்டிய நிர்பந்தத்திற்கு உட்படுத்தப்பட்டுள்ளேன். இதற்கு காரணம் என்ன? எம் தமிழ் நிர்வாக உத்தியோகஸ்தர்கள் அரசியல்வாதிகளின் காலடியில் கிடக்க தயாரில்லை. பதவியில் இருந்தாலும் அரசியல்வாதிகளின் உத்தரவுக்கும் அவர்களின் ஊழலுக்கும் ஏற்ப கடமை புரிய தயாரில்லை. இதனால் அரச சேவை தனி சிங்கள மயமாகியுள்ளது. இதனை மாற்றியமைக்க வேண்டிய பாரிய பொறுப்பு மேதகு ஜனாதிபதி அவர்களே உங்களுக்குண்டு. இதில் பரிகசிக்க வேண்டிய விடயம், மத்திய வங்கி ஆளுநராக நிவாட் கப்ராலை நியமிக்கும் போது ஒரு அமைச்சரவை அந்தஸ்துடைய மத்திய வங்கி ஆளுநர் நியமித்து அவரை நிதி அமைச்சர் கூட கட்டுப்படுத்த முடியாத தத்துணிவை வழங்கும் அளவுக்கு எமது அரசு சேவை இருந்ததை நான் நினைவுறுத்த விரும்புகின்றேன். கௌரவ நிதி அமைச்சர் வனப்பரம்பல் அதிகரிப்பு பற்றி கூறியுள்ளார், பாராட்டுகின்றேன். ஒரு நாட்டின் நிலையான அபிவிருத்திக்கு குறிப்பிட்ட விகிதாசார அளவு வனப்பரம்பல் தேவை. ஆனால் நடப்பது என்ன? இந்த நாட்டின் வனவளத்தை, இந்த நாட்டின் நீர்வளத்தை, இந்த நாட்டின் நிலவளத்தை அளித்தது இந்த நாட்டு மக்கள் அல்ல. அந்தந்த காலத்தில் ஆட்சி செய்த அமைச்சர்கள் முதல் பாராளுமன்ற உறுப்பினர்கள் ஊடாக பிரதேச சபை உறுப்பினர்கள் இவற்றை அளித்தார்கள். வடகிழக்கின் நீர்வளமோ, நிலவளமோ, வனமளமோ இவர்களால் அளிக்கப்படுகிறது. இதை எத்தனை தடவை எடுத்துரைத்தோம்? காது கொடுத்து கேட்டீர்களா? காலம் கடந்த ஞானம் இது, கனியுமோ எனக்கு தெரியாது. பாற்பண்ணை உற்பத்தி தொடர்பாக கூறியிருந்தீர்கள். கிழக்கில் பாற்பண்ணையாளர்களின் பண்ணை வளர்ப்பு பிரதேசங்களான மயிலத்தமடு, மாதவனை, கந்தர்மல்லி, சேவனை போன்ற பிரதேசத்தை கிழக்கின் ஆளுநர் சிங்கள குடியேற்றமாக மாற்ற முயற்சித்தார். எங்கள் கடும் எதிர்ப்பையும் பொருட்படுத்தவில்லை. இப்படி எனில் எப்படி பால் உற்பத்தியை அதிகரிக்கலாம்? ஒரு நாட்டின் வளர்ச்சிக்கும் உயர்ச்சிக்கும் முக்கியமானது அந்த நாட்டின் ஜனநாயகத்தை உறுதிப்படுத்துதல். ஜனநாயகத்தை உறுதிப்படுத்துதல் என்பது மக்கள் ஆணை ஊடாகவே ஆகும். இதற்காக மக்கள் தமது விருப்பத்தினை வழங்குவதற்காக உரிய காலத்தில் தேர்தல்கள் நடத்தப்பட வேண்டும். வெற்றி பெறுவோமா தோல்வி அடைவோமா என்ற அச்சத்தில் ஜனநாயக பண்பினை மிதித்து சீரழித்து விடக்கூடாது. எமது கௌரவ ஜனாதிபதி அவர்களை நான் ஒரு ஜனநாயக தனவானாக என்றும் மதிக்கின்றேன். அவரது அரசாங்கம் தோல்வியடைந்த போது தனது உத்தியோகபூர்வ மாளிகையில் இருந்து அடுத்த நிமிடம் தனது கையில் தனது பிரீப் கேஸை சுமந்தபடி வெளியேறிய காட்சி எனக்கு இன்றும் ஞாபகத்திற்கு வருகின்றது. ஆனால் எமது நாட்டில் இதுவரை கலைக்கப்பட்ட மாகாண சபைகளுக்கான தேர்தல்கள் இன்னும் நடத்தப்படவில்லை. எமது நாட்டின் இனப்பிரச்சினைக்கான முற்றான தீர்வாக அப்படின்னும் முதற் புள்ளியாக ஆரம்பிக்கப்பட்ட மாகாண சபை ஜனநாயக அடிப்படையில் இயங்க முடியாது. ஆளுக்கால் சட்ட காரணங்களை கூறி அவர் மீது இவர் குறை சுமத்தி மாகாண சபை தேர்தல் தள்ளி போடப்பட்டு வருகின்றது. எமது ஜனாதிபதி உண்மையிலேயே ஒரு ஜனநாயக கனவனாக இருந்தால் உள்ளூராட்சி சபை தேர்தல்களை விட மாகாண சபை தேர்தலினை விரைவாக நடத்தி மாகாண சபையினை மக்கள் நிர்வாகமாக மாற்றி அமைத்து ஆளுநரின் அதிமேலான அதிகாரத்திலிருந்து குறைந்தபட்சமேனும் விடுவிக்க வேண்டும். பழக்க தோஷமோ கூடிய கூட்ட தோஷமோ எமது ஜனாதிபதி அவர்கள் தனது ஜனநாயக கனவான் என்ற பெயரை காப்பாற்றுவாரா? மேதகு ஜனாதிபதி அவர்கள் தமது வரவு செலவு திட்ட முன்மொழிவை ஆரம்பிக்கும் போது தனது வரவு செலவு திட்டமானது சமூக பாதுகாப்பு திறந்த பொருளாதார முறையான வரவு செலவு திட்டம் என எடுத்துரைத்தார். இதற்கு நீங்கள் அளித்த விளக்கம் எம்மால் ஏற்றுக்கொள்ள முடியாது. நீங்கள் கூறும் சமூக பாதுகாப்பு என்ன? இன்றும் கூட நாட்டின் அரசியலமைப்பில் வழங்கப்பட்ட அடிப்படை உரிமைகளுக்கு முரணாக பயங்கரவாத தடைச்சட்டம் உள்ளது. 6 மாதங்களுக்கு மாத்திரம் என கொண்டுவரப்பட்ட பயங்கரவாத தடைச்சட்டம் 44 வருடங்களாக தொடர்கிறது. வடக்கு கிழக்கு தமிழர்களுக்காக கொண்டுவரப்பட்ட இந்த சட்டம் அண்மையில் முஸ்லீம்களை தொட்டது இன்று சிங்கள இளைஞர்கள் மீது பாய்கின்றது. இந்த பயங்கரவாத தடைச்சட்டம் இன்னும் தேவையா என்பதை உங்கள் வரவு செலவு திட்ட முன்மொழிவான சமூக பாதுகாப்பு என்பதன் ஊடாக நான் கேட்கின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எப்போதும் சந்தர்ப்பத்திற்கேற்ப சிந்திப்பவர்கள் தமிழர்கள் அல்ல. சந்தர்ப்பவாதிகளாக சிந்திப்பவர்கள் சிங்கள அரசியல்வாதிகளே. தமிழர்கள் சமஷ்டி பற்றிய எண்ணக்கருவை எடுக்க முன்னர் சமஷ்டி பற்றிய எண்ணக்கருவை எடுத்துரைத்தவர் SWRD பண்டார் நாயக்கா. 13வது அரசியலமைப்பு திருத்தத்தை நாம் கோரவில்லை. 13+ என்று ஐக்கிய நாடுகள் சபையின் செயலாளர் முன்னிலையில் எடுத்துரைத்தவர் மஹிந்த ராஜபக்ஷ அவர்கள். இவர்தான் ஈழம் தவிர எல்லாம் தருவேன் என்று தனி சிங்கள தமிழில் எடுத்துரைத்தவர். ஆனால் இன்று வரை எதுவுமே நடைபெறவில்லை. அன்று ஒரு அரசாங்கம் தீர்வுக்கான நடவடிக்கைகளை மேற்கொண்டால் எதிர்கட்சி அதனை நாடு தழுவிய போராட்டமாக மாற்றும். அன்று முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டார் நாயக்கா கொண்டு வந்த பிராந்தியங்களின் கூட்டமைப்பு என்ற அரசியலமைப்பு சீர்திருத்தத்தை இன்றைய ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்திலே வைத்து தீக்கிரையாக்கினார். ஆனால் இன்றே காலம் கனிந்துள்ளது. முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ, இன்றைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே, பிரதமர் தினேஷ் குணவர்த்தன, எதிர்க்கட்சி தலைவர் சஜித் பிரேமதாசா என்று இனவாதிகளாக பிரகாசித்த சிலர் தவிர அனைவரும் அடுத்த சுதந்திர தினத்திற்கு முன்னர் தமிழ் பிரச்சனையை தீர்க்க வேண்டும் என்று ஒரு நேர்கோட்டில் வந்துள்ளனர். இது காலம் கடந்த ஞானமோ அவர்களின் மனச்சாட்சி உறுத்தலோ தெரியாது. இந்த சந்தர்ப்பத்தினை நாம் தவற விடாது நடந்து கொள்வோமானால் எமது அடுத்த வரவு செலவு திட்டம் இந்த நாட்டின் சுபிட்சத்தை நோக்கியதாக அமையக்கூடிய வகையில் அடுத்த நிதியமைச்சர் இருப்பார் என்பதை இந்த உயரிய சபையில் எடுத்துரைக்கின்றேன். ஏனெனில் இன்றைய பொருளாதார சீரழிவுக்கு இனப்பிரச்சினையே அடிப்படை. நீங்கள் ஆணி வேரை அழித்துவிட்டு பக்க வேரில் மரத்தினை வளர்ப்பதற்கு முயலாதீர்கள். முறையான அத்திவாரமின்றி முழுமையான கட்டிடத்தை ஆக்க முயலாதீர்கள். இந்த வரவு செலவு திட்டத்தினை இவ்வளவு தூரம் சிரமப்பட்டு இவ்வளவு தூரம் மக்களுக்கு சுமையேற்றி தயாரித்ததற்கு காரணம் இனப்பிரச்சினைதான் என்பதை புரிந்து கொள்ளுங்கள். எமது நாடு தீர்க்க முடியாத பொருளாதார நெருக்கடிக்குள் சிக்கியுள்ளது. இதை நீங்கள் மீண்டும் மீண்டும் சொல்ல தேவையில்லை. இதற்கு யார் காரணம் என்பதையும் சொல்ல தேவையில்லை. நாட்டு மக்கள் இதனை அறிவார்கள். அதனால் தான் ஜனநாயகத்துக்கு புறம்பாக மக்கள் புரட்சி ஒன்று இலங்கை அரசியலில் நடந்துள்ளது. ஆனால் நடந்த மக்கள் புரட்சி மூலம் மக்கள் வாழ்க்கையில் மாற்றம் ஏற்பட்டுள்ளதா, மலர்ச்சி ஏற்பட்டுள்ளதா என்றால் விடை பூச்சியம். வீதியில் நின்றவர்கள் வீட்டுக்குள் முடங்கியுள்ளார்கள். வீதியில் இறந்தவர்கள் வீட்டுக்குள் இறக்கின்றார்கள். இதை உங்கள் வெற்றி என்கின்றீர்களா? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எமது மக்கள் எமது நாட்டுக்காக எவ்விதமான துயரங்களையும் எதிர்நோக்க தயார். ஆனால் பொருளாதாரத்தின் நன்மைகள், நாட்டின் வளப்பங்கீடுகள் அனைவருக்கும் சமமாக நியாயமான முறையில் பகிரப்பட வேண்டும். இன மத மொழி சமமான சமமான வாய்ப்புகள் உருவாக வேண்டும். இதனை நீங்கள் என்று செய்வீர்கள். இதனை நீங்கள் என்றோ செய்திருந்தால் இன்று எமது நாடு தென்னாசியாவில் மட்டுமல்ல, தென்கிழக்காசியாவில் மட்டுமல்ல, உண்மையிலேயே ஆசியாவின் ஆச்சரியமாக முடிந்திருக்கும். நீங்கள் நாடு என்று கருதுவது வடக்கை கிழக்கை அல்ல. இன்றும் கூட வடக்கையும் கிழக்கையும் பிரிப்பதற்கே நீங்கள் முயற்சிக்கின்றீர்கள். வடக்கு மட்டும் தமிழர்களின் தாயக பூமி அல்ல, வடக்கு கிழக்கு மாகாணமே தமிழர்களின் தாயக பூமி. 1881 ஆண்டிலிருந்து இன்று வரை குடிசன மதிப்பீட்டு புள்ளி விவரங்களை சற்று கவனமாக நோக்குங்கள். வடகிழக்கு தமிழர் தாயகம் சுதந்திரத்தின் பின்னர் எவ்வாறு உங்கள் குடியேற்றங்களாலும் உங்கள் அபிவிருத்தி திட்டங்களினாலும் சின்ன பின்னமாக்கப்பட்டிருக்கின்றது என்பதை உணர்வீர்கள். எமது கிராமத்தில் ஒரு பழமொழி ஒன்று, அது பேச்சு பல்லக்கு தம்பி கால்நடை என்று. அதுபோலத்தான் இந்த வரவு செலவு திட்டமும். இறுதியாக, கடும் நெருக்கடிக்கு மத்தியில் எதிர்பாராத விதமாக நாட்டின் பொருளாதார நெருக்கடி கொடுத்த சூழ்நிலையில் பிரதமராகி ஜனாதிபதியாகி நிதியமைச்சராக விளங்கும் ரணில் விக்ரமசிங்கே அவர்களுக்கு காலம் கொடுத்த அதிர்ஷ்டம், இந்த நாட்டின் இனப்பிரச்சினை உங்கள் காலத்தில் தீர்க்கப்பட்டது என்ற வரலாறு எமது நாட்டின் வரலாற்றில் பொன்னெழுத்துக்களால் எழுதப்பட வேண்டுமா? இல்லை, நீங்களும் உங்களது மாமனார் ஜே ஆர் ஜெயவர்தனாவை போன்றவர்தான் என்ற வரலாறு உங்களை தூற்ற வேண்டுமா? இன்றைய சூழ்நிலையில் அரசாங்க தரப்பினரையும் எதிர்கட்சியினரையும் இணைத்து வைக்கக்கூடிய சந்தர்ப்பமும் சூழ்நிலையும் உங்கள் கையில் உள்ளது. இதனை முறையாக பயன்படுத்தி இலங்கை வரலாற்றில் நீங்கள் வரலாற்று நாயகனாக உயர்வடைய வேண்டும். இதற்கு உங்களுக்கு அந்த தைரியமும் பலமும் கிடைக்க நாங்கள் எமது ஆதரவினை வழங்க தயாராக இருக்கின்றோம். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இறுதியாக, இன்று எதிர்கட்சி அனைத்துமே இணைந்து உள்ளூராட்சி மன்ற தேர்தலை வைக்க வேண்டும். உள்ளூராட்சி மன்ற தேர்தல் பின்போடப்பட்டால் நீதிமன்றத்திற்கு செல்வோம் என்று ஒன்று கூடி பொது அறிக்கை ஒன்றை கூட வெளியிட்டுள்ளார்கள். உள்ளூராட்சி மன்ற தேர்தல் என்பது சிங்கள பெரும்பான்மை கட்சிகளுக்கும் தெற்குக்கும் மக்களிடையே தங்களது பலத்தை பரீட்சித்து பார்ப்பதற்கான ஒரு பல பரீட்சையாகவே இருக்கும். அடுத்த தேர்தலிலே, அடுத்த பாராளுமன்ற தேர்தலோ ஜனாதிபதி தேர்தலோ வந்தால் தங்களது பலத்தை நிரூபிப்பதற்காகவே உள்ளூராட்சி மன்ற தேர்தலை நடத்துமாறு கோருகின்றீர்கள். ஆனால் நாங்கள் தமிழர்களோ, வடக்கு கிழக்கு தமிழர்களோ, எங்களது இனப்புறையோடி போயுள்ள இனப்பிரச்சினைக்கு ஆரம்ப புள்ளியாக கொண்டுவரப்பட்ட மாகாண சபை தேர்தலை நடத்துமாறு கூறுகின்றோம். வடக்கு மாகாண சபை கலைக்கப்பட்டு 4 வருடங்கள் புறையோடி போயுள்ளது. கிழக்கு மாகாண சபை கலைக்கப்பட்டு 5 வருடங்கள் புறையோடி போயுள்ளது. அங்கு ஆளுநர்களின் அதிகாரமே இருக்கின்றது. எனவே உள்ளூராட்சி மன்ற தேர்தலுக்கு முன்பு வடக்கு மாகாண சபை தேர்தல்களை நடத்தி அந்த மக்களின் கைகளிலே அதிகாரத்தை கொடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.